ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන්නෙමනම් අපි සූදානම් වෙමු සුපුරුදු විදිහට සිකුරාද දවසේ ලෝකයේ තත්ත්වවිත්ති පිළිබඳව කතා බහ කරන ලෝවටා විදෙස්විත්ති සමාලෝචනයේ සමගින් එකතු වෙන්න. ලෝකයේ මේ වෙනකොට මොනවද කොරෝනා වලට අමතරව සිද්ධ වෙන්නේ? අපි මේ පිළිබඳවත් අවධානයට ලක් කරනවා. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය හා සම්බන්ධව වන නවතම දත්ත කතා බහ කරනවත් සමගම සුපුරුදු විදිහට මේ සමාලෝචනයට සූදානම් ඉස්සිරිනවා ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපි පුරුදු විදිහට මෙහෙමනම් කතා පටන් ගනිමු. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොකද කියන්නේ? අංක 1, 2, 3 කියන ස්ථානවල තවමත් අපි කලින් කතා බහ කරපු රටවල්ද තියෙන්නේ. නමුත් මරණ සංඛ්‍යාවතින් ආසාදිත සංඛ්‍යාවතින් අලුත් වාර්තා අපිට පෙන්නුම් කරනවද? මොකද්ද තත්වය?
ඔව් දිලක්ෂ, අපි ගිය සතියට සාපේක්ෂව බැලුවොත් මේ සතිය වෙනකොට ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 17 ඉක්මවා ගිහිලා තියෙනවා. දැන් සතියක් තුළ ඉතාමත්ම ශීඝ්‍රයෙන් ලෝකේ කොරෝනා වැඩි වෙච්ච කාලය හැටියට දක්වන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට 145,000 කිට්ටු ආසාදිතයන් සංඛ්‍යාවක් ඇතිව ඔවුන් තවමත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බලපුවම ලෝකයේ පළවෙනි තැන ඉන්නවා. නමුත් ඊට අමතරව අපි දකිනවා ඉන්දියාවේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් දැන් රෝගය පැතිර යාමක්. මේ වෙනකොට ඉන්දියාව තුන්වන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මිලියන 1.5ක්, ඒ කියන්නේ 115,000 අධික ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවේ වාර්තා වෙනවා. ඊටත් වඩා ඉන්දියාවේ තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ වෙනකොට ඒ රෝගය බෝවෙන වේගයට වඩා වැඩියෙන් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ඉතාලියේ මරණ සංඛ්‍යාවට ඉතාමත්ම ආසන්නයි. 35,000 කිට්ටු වෙලා තියෙනවා. දැනට 6 ස්ථානයේ තියෙන ඉන්දියාව බොහෝ විට අද හවස වෙනකොට ඉතාලිය අභිබවා ගිහිල්ලා 35,000 වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ප්‍රධාන නගරවල බොහොම ශීඝ්‍රයෙන් රෝගය පැතිර යාමත් එක්කලා ඒ වගේම මරණ සංඛ්‍යාවත් සෑහෙන ඉහළ ගිහිලා තියෙනවා. දෙවන ස්ථානයේ තවමත් සිටින්නේ බ්‍රසීලය. 125,000 ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 90,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මුළු ලෝකයේම මරණ සංඛ්‍යාව බලපුවාම මේ වෙනකොට 670,000 ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අතරම මේ පහුගිය සතිය ඇතුළතදී රෝගයේ ව්‍යාප්තිය ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දීලා තියෙන්නේ.
ඔව්, කොරෝනා රෝගී තත්ත්වයත් එක්ක මේ ඉස්ලාම් බැතිමතුන් සම්බන්ධව ටිකක් අවධානය යොමු වෙන ලෝකයේ. මොකද ඉස්ලාම් බැතිමතුන්ගේ මේ හජ් වන්දනා සමය පසුවන්නේ. එතින් මේ හජ් වන්දනා සමයේදී මක්කම වන්දනා කිරීම සඳහා 100,000 බැතිමතුන් පිරිසක් වාර්ෂිකව පැමිණෙනවා. නමුත් මෙවර මේ සංඛ්‍යාව ඉතාමත්ම අවමයි කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. සෞදි අරාබිය පැත්තෙන් මොකද්ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීම් විදිහට වාර්තා වෙන්නේ? අමල්
දිරුක්ෂි, බදාද වෙනකොට මේ හජ්ජි වන්දනාව ආරම්භ වුණා. ලෝකේ වැඩිම පිරිසක් සහභාගී වෙන ආගමික කටයුත්ත හැටියට තමයි බොහෝ වෙලාවට මේ හජ්ජි වන්දනාව හඳුන්වන්නේ. දැන් අපි බැලුවොත් ගිය අවුරුද්දේ මේකට සහභාගී වෙච්ච බැතිමතුන්ගේ සංඛ්‍යාව බැලුවොත් මිලියන 2.5, කියන්නේ 125,000 අධික පිරිසක් ගිය අවුරුද්දේ හජ්ජි වන්දනාවට එකතු වුණා. නමුත් මේ අවුරුද්දේ ඒ සංඛ්‍යාව දැඩි ලෙස ඒක පාලනය කරලා තියෙනවා, අඩු කරලා තියෙනවා. මෙවර වන්දනාවට සහභාගී වෙන්නේ 10,000 ආසන්න පිරිසක්. මේ 10,000 පිරිසත් දිල්ලුක්ෂි මිදාපාර තෝරගෙන තියෙන්නේ ඒ සංඛ්‍යාවෙන් 75% දැනටමත් සෞදි අරාබියාවේ ජීවත් වෙන විදේශිකයන් අතුරෙන්. ඊට අමතරව ඒ ඉතුරු 25% ඒ අවස්ථාව ලබා දීලා තියෙන්නේ සෞදි ජාතිකයන්ට. ඉතින් මේ වන්දනාවට සහභාගී වෙන 10,000 ඔවුන් ඇත්තටම නිරෝධායනයට ලක් කරලා ඔවුන්ට කොරෝනා වෛරසය නැtei කියන ඒ සහතිකයේ මත තමයි මේ අවස්ථාවේදී මේ වන්දනාවට එකතු වෙන්න ඉඩ දීලා තිබුණේ. මේ වන්දනාව කරන අතරතුරේ එක චාරිත්‍රයක් තියෙනවා. Stoning the devil, එමනත එක ස්ථානයකදී යක්ෂයාට එමනත රාක්ෂයාට ගල් ගැසීම කියලා තියෙන ඒ කටයුත්ත මේ අවස්ථාවේදී සිදු කරන්නේ ඒ ඔවුන් පාවිච්චි කරන ගල් ඒවා ඇත්තටම සැනිටයිස් කරලා ඒවා කාටවත් ඊට කලින් මේ උත්සවයට කලින් කිසිම කෙනෙකුට ඒවල්ලන්න නොදී ඒවා විසබීජ හරණයකට ලක් කරලා තමයි මෙවර මේ වන්දනාව පවත්වන්නේ.
දැන් මේ කොරෝනා තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දි තාමත් අපි කතා බහ කරන්නේ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සිටින රට විදිහට ඇමරිකාව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට විදිහට. ඒ විතරක් නෙමෙයි මේ ඉදිරි මැතිවරණය නිසාත් මේ වෙනකොට ඇමරිකාව පිළිබඳව අවධානය යොමු වෙමින් තියෙනවා සමස්ත ලෝකයේම. දැන් මේ ට්‍රම්ප්ට තවදුරටත් තමන්ගේ දෙවන පාලන කාලය සඳහා බලය ලබා ගන්නට පුළුවන් වෙයිද නැද්ද? මේක තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන කාරණාව. ව්‍යවස්ථානුකූලව නොවැම්බර් මාසයේ එළඹෙන පළවෙනි අඟහරුවාදා දවසේ තමයි ඇමරිකාවේ මැතිවරණය පැවැත්වීමට නියමිත. නමුත් මෙවර මැතිවරණයේ කල් දැමීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ට්‍රම්ප් මුලින්නම් කිව්වේ අමල් මේක කොහොම හරි මේ කොරෝනා මැද්දේ වුණත් ඡන්දේ තියන්න ඕනේ කියලා. දැන් මේ ටික ටික පස්ස ගන්න හේතුව මොකද්ද වෙලා තියෙන්නේ?
ඔව්ද, මේකට හේතුව හැටියට බොහෝ දෙනා දකින්නේ දැන් පහුගිය මේ සතියේම තිබිච්ච ජනමත විමසුම් වලදී බොහොම පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබිච්ච සහයෝගය සීග්‍රෙන් අඩු වෙන බවක් පේනවා. මේ කොරෝනා රෝගයේ ව්‍යාප්ත වීම වැඩි වීමත් එක්කලා ඒ එක්කම ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව දැන් 150,000 ඉක්මවා තියෙන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වෛරසය පාලනය කර ගැනීමට නොහැකි බවත් ඒ ඔහුගේ අකාර්යක්ෂමතාවය නිසා මේක සිද්ධ වුණා කියන මතයත් ජනගත වීමෙන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් විශ්වාස කරන්නේ ඔහු මේ නොවැම්බර් මාසේ මැතිවරණයේදී ඔහුට අවාසි වන්නට පුළුවන් කියලා. ට්විටර් පණිවිඩයක් ඊයේ නිකුත් කරේ, හදිසියෙම නිකුත් කරේ ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවයක් තියෙනවායි කියලා. නමුත් ඇමරිකාවේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක රටේ සිවිල් යුද්ධයක් තියෙන අවස්ථාවක හෝ දෙවන ලෝක යුද්ධයේ තියෙන අවස්ථාවේදී හෝ ඇමරිකාව ජනාධිපතිවරණය කවදාවත් කල් දමල නැහැ. ඒ කල් දමනවා නම් ඒ කල් දමීමේ බලය තියෙන්නේ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට. නමුත් මේ වෙනකොට කොංග්‍රස් මණ්ඩලය අපි දන්නවා මේ පහළ මන්ත්‍රණ සභාවේ ඔහුට ඔහුගේ ප්‍රතිවාදී ඩෙමොක්‍රටික් පක්ෂයේ පාලනය තියෙන්නේ පහළ මන්ත්‍රණ සභාව බොහොම පැහැදිලිම කියලා තියෙනවා. ඔවුන් කිසිසේත්ම මැතිවරණයේ කල් දැමීමට එකඟ වෙන්නේ නැහැ කියලා. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පාලනයේ තියෙන ඉහළ මන්ත්‍රණ සභාව එහෙම නැත්නම් සෙනෙට් එක ඔවුනුත් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුනුත් මැතිවරණයේ කල් දැමීමට එකඟ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අදහස ට්විටර් පණිවිඩයක් මගින් මේ කතිකාව ආරම්භ කළාට ඒකට කිසිම සහයක් නොලැබෙන බව තමයි පේන්නේ. විශේෂයෙන්ම ඔහුගේ පක්ෂයේ ඉන්න ප්‍රබලයනුත් මේ වෙනකොට ඒකට විරුද්ධව කතා කරලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට ඡන්දේ කල් දැමීමේ අදහස ජනගත කළේ දිල්දුක්ෂි ඇමරිකාවේ දෙවන කාර්තුවේ ආර්ථික සංවර්ධනය ඍණ 32.9%, එහෙම නැත්නම් ආර්ථිකය අවපාතයකට ලක් වුණා කියන ඒ නිල තොරතුර එක්කම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට ඡන්දේ කල් දැමීමේ අදහසක් මතු කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වුණේ දෙවන දූර කාලයක් ලබා ගැනීමට රටේ ආර්ථික සංවර්ධනය ඔහුගේ ප්‍රබලම අවියහයට පාවිච්චි කළා. නමුත් දැන් පේනන විදිහට රටේ ආර්ථිකය අවපාතයකට ලක්වමින් තියෙනවා. එවැනි වටපිටාවක් තුළ ඔහුට දෙවන වටේ ජයග්‍රහණයක් ලබා ගැනීමේ අසීරුතාවයක් තියෙන නිසා තමයි මේ විදිහේ කතාවක් ඔහු ආරම්භ කළා, කතිකාවක් ආරම්භ කළා තියෙන්නේ. නමුත් තේන විදිහට නම් ඒකට කිසිම අවස්ථාවක් නොලැබෙන බවයි.
දැන් මේ රාජ්‍ය නායකයන් පිළිබඳව කතා බහ කරද්දී ලෝකයේ දූෂණ වංචා චෝදනා එල්ලවුණු රටවල නායකයන් සම්බන්ධව විටින් විට තොරතුරු එළිදරව් වෙනවා. එක්කෝ ඒ රාජ්‍ය නායකයාගේ පාලන කාලයේ බිඳ වැටුණායන් අනතුරුව පැමිණෙන පාලන කාල අලුත් පාලන තන්ත්‍ර විසින් මේවා විභාග කිරීම හරහා ලබා දෙන දඬුවම් සහ ඒ සම්බන්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව කතා බහ කරද්දී මැලේසියාව පිළිබඳව මේ වගේ කතාවක් තිබුණා. ඔබට මතක ඇති අපි මීට කලින් කතා බහ කරලා තියෙනවා. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් සම්බන්ධව කතාවක් ආවා ඔහුට වංචා සහ දූෂණ චෝදනා එල්ලවීම සම්බන්ධව. ඔහුට දඬුවම් නියමුණා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. සෑහෙන කාලයක සිර දඬුවමක්කට ඔහු යටත් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ නජීබ් රසාක්ගේ නඩු තීන්දුව සහ ඉන් මතුවන දේශපාලනික කතා බහ මොනවද මැලේසියාව සහ ආසියාතික දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී?
ඔව් දිලුක්ෂි, මැලේසියාවේ මේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මේ වෙනකොට අවුරුදු 12ක හිර දඬුවමකට දැන් නියම වෙලා තියෙනවා. ඔහුට හිර දඬුවම් කිහිපයක් ලැබුණා සමහර වැරදි වලට. ඔහු අවුරුදු 10කට හිරේට නියමුණා, සමහර දේවල් වලට අවුරුදු 12කට. නමුත් මේ සියලුම හිර දඬුවම් එක විදියට ගෙවෙන තමයි තීන්දුව කළ තිබුණේ. ඒ අනුව උපරිමයේ අවුරුදු 12කට යටත්ව ඔහු සිරගත වෙනවා. නමුත් මේ වෙනකොට ඔහු ඒ තමන්ට විරුද්ධව ලබා දුන්න තීන්දුවට අපලක් ලබාගෙන තියෙනවා. නමුත් ඒ අපල අවසන් වෙනතුරු ඔහුට අප ලබා දීලා තියෙනවා. නමුත් නජීබ් රසාක්ට ඩොලර් මිලියන 50ක දඩයකටත් ඔහු යටත් කරලා තියෙනවා. මෙතන චෝදනා හතක් එල්ල කරලා තිබුණා දිල්රුක්ෂි ඔහුට විරුද්ධව. ඒකෙන් ප්‍රබලම චෝදනාව තමයි මැලේසියාවේ තියෙන 1MBB කියන අරමුදල. ඒක රජය විසින් පාලනය කරන අරමුදලක්. ඒ අරමුදලේ මුදල් ආයෝජනය කරලා රටට ලාභ ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇති කරලා තිබිච්ච ඒ අරමුදලක්. මේ අරමුදලෙන් එක් අවස්ථාවකදී ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගත්තයි කියන චෝදනාවක් එල්ලවලා තිබුණා. ඒ චෝදනාවටත් නජීබ් රසාක් හිටපු අග්‍රාමාත්‍යවරයා වැරදිකරු කරලා තිබුණා. මෙතනදී ඔහුගේ ප්‍රධානම නිදහසට කරුණක් හැටියට ඉදිරිපත් කළ තිබුණේ ඔහුගේ ගිණුමට බැර කරපු ඒ මුදල් ඔහු විශ්වාස කරයි කියලා සෞදි රජුරුවන්ගේ රජපෞලේ උදවිය ඔහුට කරපු පරිත්‍යාගයක් කියලා. නමුත් මේක උසාවිය පිළිගත්තේ නැහැ. උසාවිය කියා සිටියේ මේ 1MDB අරමුදලෙන් ඔහු තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා අයථා ලෙස මුදල් ලබා ගත්තා. ඔහුත් ඔහුගේ පෞලේ උදවියත් මේ විදිහට 1MDB අරමුදලෙන් මුදල් සොරකම් කළයි කියලා. ඉතින් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ තනතුරෙන් ඉවත් වෙලා අවුරුදු දෙකක් පිරෙන්නටත් කලින් මේ විදිහට ඔහුව නීතිය හමුවට ගෙනල්ලා ඔහුගේ පක්ෂයම පාලන තන්ත්‍රයේ බලයේ තියෙන අවස්ථාවකදී මේ විදිහට උසාවිය විසින් වරදකරු කළා. දැන් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයෙක් මේ විදිහට දූෂණ චෝදනා මත දැන් හිරකිරේට නියම වෙලා තියෙනවා.
මේ ගෙවිලගිය සතියේ කොරෝනා තත්ත්වයට අදාළව වාර්තාවන තොරතුරු වලට අමතරව සෑහෙන නිහඬ කාල පරිච්ඡේදයක් විදිහට තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. අපිට වාර්තා වුණු වැදගත්ම කාරණා කිහිපය තමයි අපි දැන් මේ සාකච්ඡාවට අද දවසේදී එකතු කරගත්තේ. ඇමරිකාවත් මැලේසියාවත් සම්බන්ධ වන කාරණා සහ ඉන්දියාව සම්බන්ධ වන කාරණාව කොරෝනා තත්ත්වයට අමතරව. ඉතින් අද දවසේදී මේ සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා මල්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමු වෙනවා.
ආයුබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.